හොඳයි කරුණීය ස්වාමීන් වහන්සේ සද්ධාන්ත දෙවියන්ගේ අපි එතකොට මේ විස්තරණනේ පවත්වන නිවනේ නිවීම දේශනා මාලාව මුල් කරගත්තේ සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡා සඳහා අපි සූදානම් වෙන්නේ. ඉතින් අපි ගිය වාරෙදී පළවෙනි ධර්ම දේශනාවේ නිවනේ නිවීම පළවෙනි ධර්ම දේශනාවේ සමාප්තියට පැමිණුණා. ඊට පස්සේ අද අපිට තියෙන්නේ දෙවෙනි ධර්ම දේශනාව පටන් ගන්නයි. ඉතින් මම සුපුරුදු පරිදි ආරාධනා කරනවා අපේ සම්සුබද්ධ ස්වාමීන් වහන්සේට අද සාකච්ඡාව දෙවෙනි ධර්ම දේශනාවෙන් පටන් ගන්න
කියලා. නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස. ඒතම් සම්පං ඒතම් කණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ සංහප්පයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිදීම සියලු උපදීන් අතහැර ගැනීම සංඛාශය කිරීම නැවැත්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානය. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කරුතර යෝගාවචර මහා සංඝරත්නයෙන් අවසරයි. නිවන යන මාතෘකාව යටතේ සැලසුම් කළ දේශනා මාලාවේ දෙවන දේශනයේ උදෙස් කරන්නට සිදු වෙලා තිබෙනේ. අපි පසුගිය දවසේ දේශනාව අවසන් හරියේදී කාරණයක් මතු කළා. නිවනෙහි පරමාර්ථය කුමක්ද? නිවන කුමක් සඳහාද කියන ප්‍රශ්නේ නොගැලපෙන්නේ මක් නිසාද කියන එක. ඒ කියන්නේ සාසන බ්‍රහ්මචර්යාව නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේම නිවන. නිවන නිෂ්ඨාව කොටගෙන නිවන පරමාර්ථය කොටගෙන නිවනෙහිම බැසගෙන සිටින නිසා නිවන කුමක් සඳහාද නිවනෙහි පරමාර්ථය කුමක්ද කියන ප්‍රශ්නේ නුසුදුසු ප්‍රශ්නයක් බව කලින් දවසේ සාකච්ඡා කළා. ඇත්ත වශයෙන්ම සම්හාර දැනුම නිවන හැඳින්වීමට යොදලා තියෙනවා අනුත්තර බ්‍රහ්මචර්යයේ පරිවසාන කියන පදේ පවා.
අපි දැන් ඉඳලා සාකච්ඡා වලට මතක් කරගත්තොත් එදා කතුතුනි සානාථේ මතක් කළා අර ආද ස්වාමීන් වහන්සේ මතු කරපු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ආද ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කීපයක් දිගටම බුදුරජාණන් වහන්සේගෙන් අහගෙන යනවා. ඒකදී නිවනට පත් වුණාට පස්සේ ඊට පස්සේ මොකද කරන්නේ කියලා රාධ ස්වාමීන් වහන්සේ දිගටම ප්‍රශ්න කරනවා. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ රාධ ඔබ මේ ප්‍රශ්නවල කෙළවර හඳුනගන්න බැරි වුණා. ඔබ මේ නිවන පරමාර්ථය කියලා කතා කරන්න අසමත් වුණා කියලා හරි ලස්සන ප්‍රකාශයක් කරනවා. නිබ්බානෝගදම් හිදාද බ්‍රහ්මචර්යයන්. නිබ්බාන පරායන. නිබ්බාන පරියෝසාන. ආද නුඹ මේ ප්‍රශ්නවල සීමාව ඉක්මවා මේ ප්‍රශ්නවල කෙලවර අල්ලගන්න බැරි වුණා. ඒකයි ওই විදිහේ ප්‍රශ්නයක් ඇහුවේ. මොකද මේ ශාසන බ්‍රහ්මචර්යාව නිවනෙහිම ගැලී තිබෙනවා. නිබ්බානෝගදම්. ඊළඟට නිවනෙහිම බැසගෙන තියෙන නිවන නිෂ්ඨාව වශයෙන් නිවන පරමාර්ථය වශයෙන් තියාගෙන තියෙනවා. එතකොට ඒ කාරණ තමයි නැවතත් මේ කරුණ සානාසයේ මේ දෙවන දේශනාවදී මතක් කරලා ගන්නෙ. මොකද අපි නිවන පරමාර්ථය කරගන්නේ නැතුව නිවන් දකින්නත් මොකටද කියලා අහන්න ගියොත් එහෙම ඒ කියන්නේ නිවනට පස්සේ තවත් මොකද්ද එකක් තියෙනවා කියලා මේ සංහාවෙන් අල්ලගන්න සමහරක් තියෙනවා. නමුත් දැන් බුදුරජාණන් වහන්සේ හොඳට පැහැදිලිව මේ රාධ ස්වාමීන් වහන්සේට මතක් කරලා දෙනවා නිවන තමයි පරමාර්ථය. මේ සාධන බ්‍රහ්මචර්යාව නිවැරදිව යම් කෙනෙක් රකින්නවා නම් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් නිවනට තමයි අන්තිමට ගිහිල්ලා බැසගන්නේ. නිවනට ගිහිල්ලා තමයි අන්තිමට එකතු වෙන්නේ. ඒකෝට සාසන බ්‍රහ්මචර්යාවම මේ ආරෂ්ඨාංග මාර්ගයෙන් නිවන නිෂ්ඨාවකටගෙන නිවන පරමාර්ථයකටගෙන නිවනෙහිම බැසගෙන සිටිනවා කියන එක තමයි ප්‍රමුඛතාවයෙන් නැවතත් මතක් කරලා දෙන්න.
නිතර දැක්වෙන පාඩයක් තමයි සූත්‍රවල යස්සත්හාය කුල පුත්තෝ සම්මදේවා ගාරස්මාන් අනගාරියන් අබ්බජන්ති කනුතරං ප්‍රඥචරියං පරිවසානං දිත්තේව ධම්මේ සයන් අභිඥා සච්චිකත්වා උපසම්පජ්ජ විහාසි කියන පාඩේ. යම් අර්ථයක් යම් කාරණයක් සඳහා කුල පුත්‍රයෝ මනමින් ඉහිගෙන්නික්ම අනගාരിക වූවේ පැවිද්දට ඇතුළු වෙද්ද එම අර්ථය එම අනුත්තර වූ බ්‍රහ්මචර්යෝ බ්‍රහ්මචර්ය පරිවසානේ බ්‍රහ්මචර්ය අවසානේ දුතුදමියෙහිදීන මේ ජීවිතයේදීම සොපිය සොචිය අභිඥාවෙන් සාක්ෂාත් කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ඊට එළඹ වාසය කළා කියන එකයි මේ පාඩේ අදහස. මේ විදිහට මේ ප්‍රශ්නචරියාව අවසන් වෙනකොට නිවන ලැබෙනවායි කියන එකට හේතුව මොකද්ද? මේ ආරෂ්ඨාංක මාර්ගයේ ඍතු මාර්ගය. කුදුකෝ නාම සෝමග්ගෝ අභිසය නාම සාදිසා ආදී වශයෙන් දැක්වෙනවා. මේ මාර්ගයේ ඍතුයි. යන දිශාව නිර්භයයි කියලා. ඒ විදිහට සමහර තැන්වල දැක්වෙනවා. විශේෂයෙන්ම හොත ගාථා ධර්මයක් සඳහන් වෙනවා. සේඛස්ස සික්ඛමානස්ස කුදුමග්ගානු සාරිනෝ. කයස්මින් පඨමඥානං සතෝ වඤ්ඤා අනන්තරා කියලා ඉතිහාසක පාළියේ සඳහන් වෙනවා. ඍජු මාර්ගයට අනුව හැසිරෙන්නා වූ, ඒ අනුව හික්මෙන්නා වූ ශෛක්ෂ පුද්ගලයාට ආශ්‍රව ශ්‍රේය කිරීමේ ඥානය පළමුවෙන් නැති වෙනවා. ඊට අනතුරුවම අඤ්ඤා නම් වූ ඒ අරහත් ඵලයේ නිර්වාණය පිළිබඳ ප්‍රත්‍යක්ෂ සාධිතේ ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබෙනවා. මෙතෙන් අපිට පේනවා අනන්තරා කියන වචනේ ඉදිරියට තිබෙන බව. ආනන්තරික සමාධි කියලා කියනවා මේ අරහත් ඵල සමාධියට. අනන්තරෝම ලැබෙනවා කියන එකයි.
හොඳයි. දැන් එතකොට මේ ස්වාමීන් වහන්සේ ඊළඟට පිළිලා දක්වනවා මේ තවත් සූත්‍රයකින් මේ පාඩයක්. විජුකෝ නාම සෝමංගෝ අභයා නාම සාධිතා කියලා. මේ අතර මේ පාඩේ එනවා අච්චරා කියලා සූත්‍රයක. එතෙන්දී අර එක්තරා මේ ස්වාමීන් වහන්සේක නමක් හොඳින් භවනා කර කර ඉන්න අතරදීම අපවත් වෙලා ඉන්නා ගිහිලා දිව්‍ය ලෝකෙ තමයි උපදින්නේ. උපදුනාට පස්සේ දැන් තේරෙනවා මේ ඉන්නේ නන්දන උයනේ, නන්දන වනේ. ඊළඟට තමන්ව වට කරගෙන ඉන්නවා මේ දිව්‍යාංගන. දැන් මේ හැබැයි මේ දැන් දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා කලින් ආත්මෙදි මේ භවනා කරමින් හිටිය ස්වාමීන් වහන්සේ නමක්. ස්වාමීන් වහන්සේ නමක්. ඒ නිසා එයාට මේ වටකරගෙන ඉන්න කවුද මේ අක්ෂරාවන් වටකරගෙන ඉන්න මේ දිව්‍යාංගනාවන් පේන්නේ හරියට නිකන් මේ පිසාචීන් වගේ. නැත්තම් පෙරේතෝ ටිකක් වගේ තමයි මේ අක්ෂරාවන් පේන්නේ. ඊළඟට දැන් මේ නන්දන වේල පේන්නේ තමන්ව මුලා කරන්න බැරිලා බැහැලා තියෙන මායාගේ දැලක් නැත්තම් මායාගේ මේ පොඳුවක්. ඉතින් ඊට පස්සේ දැන් කරන්න දෙයක් නෑ. දැන් මේ දිව්‍යාත්මභාවයක් ලැබිලා තියෙනවා. වහාම දැන් කල්පනා කළා බුදුරජාණන් වහන්සේ එතකොට ජේතවනාරාමයේ වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේ හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැවිලා බුදුරජාණන් වහන්සේට බොහොම තැතිගත් ස්වරූපයෙන් කියනවා මේ දැන් මේ මාව වට කරගෙන මේ පිටාචෝ පිටසක් ඉන්නවා. මට දැන් මේ යන්න විදිහක් නැහැ. මේ නිවන් මාර්ගයට යන්න විදිහක් නැහැ. මම දැන් තැතිගෙන ඉන්නේ. ඒකට මේ දිව්‍ය ඇත්තටම බොහොම තැතිගත් ස්වරූපයෙන් තමයි බුදුරජාණන් වහන්සේට ඒක මේ කාරණාව කළ කරන්නේ. ඒ සිතින් තමයි මේ බුදුරජාණන් වහන්සේ දිව්‍ය පුත්‍රයාව සමතවමින් මේ කියනවා මෙන්න මේ ආරෂ්ඨායක මාර්ගය කියන එක වඩන්න. ඒක බොහොම ඍතුයි. ඒ වගේම ඒක නිර්භයයි. මොකද මේ දිව්‍ය බියටපත් වෙලා ඉන්න වෙලාවේ වන්න බුදුරජාණන් වහන්සේ හඳුන්වලා මේ නිර්භය වූ මාර්ගයක් තියෙනවා අනුගමනය කරන්න. මේ තමයි ආරෂ්ඨාංග මාර්ගය. ඒක නිර්භය මාර්ගයක්. නිර්භය සභාවය කරා ඒක රැගෙනගෙන යනවා. රැගෙන යනවා. ඒ වගේමයි ඒක ඍජු මාර්ගය. ඊළඟට කරුණ සානාස උපදා දක්වනවා මේ ඉතිඋත්තර පාළියේන තව සූත්‍රයක්. එතකොට දැන් මේ සීක සුද්ධලේ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි ඵලයන්ටපත් වෙච්ච සීක සුද්ධලේ ඊළඟට තව උත්සාහත් වෙනවා තමන් ඒ පැමිණිච්ච නැති නැත්නම් කවුරුටත් සාක්ෂාත් කරන්න තියෙන ඒ උතුම් අනාත්මය සාක්ෂාත් කරගැනීම පිණිස කොහොමද මේ තමන් තුළ තවකට ඉතිරිලා තියෙන මේ විවිධාකාර ආශ්‍රවයන් ෂේ කරන්නේ කියලා. එතකොට මේ ආශ්‍රවයන් ෂේ කිරීම ගැන තමයි එතකොට මේ ගාථාවෙන් එතකොට මේ විස්තර වෙන්නේ. එතෙන්දී එතකොට මේ සඳහන් වෙනවා ඍජු මාර්ගයට අනුව හැදෙනවා. ඒ කියන්නේ දැන් මේ සීක පුද්ගලයාට ආයේ මේ වෙන වෙන පැතිවල යන්න දෙයක් නැහැ. යාවිත මාර්ගය මොකද්ද කියලා පරිශීණය කරන්න ඕම නාවක් නැහැ. මොකද එයා දැනටමත් සීක தත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා එයා දන්නවා යාවිත මාර්ගය මොකද්ද කියලා. එයා සෝවාන් අතුම කරමින් එයා සෝවාන් මට්ටමේ කෙනෙක් නම් ඒ වුණත් එයාට පුළුවන් වෙන කෙනෙක්ගේ උදව් ලැබෙන්නේ නැත්නම් ඒ තමා විසින්ම උනත් තව ඉදිරියට ගිහිල්ලා මේ උතුම් ආරක්ෂකේ සාක්ෂාත් කරගැනීමේ හැකියාව සෝවාන් පුද්දලෙකුට පවා තියෙනවා. මොකද එයා දැනටමත් මේ ශේක මාර්ගයේ නැත්නම් මේ ඍජු මාර්ගයේ නොවරදින මාර්ගයේ යා පිටලා ඉන්නේ. එතකොට එයාට බැරි වෙලාවත් හොඳ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයයක් ලැබිලා හොඳ ගුරුවරු ලැබිලා මේ හොඳ ඇසුරක් ලැබිලා මේ කටයුත්තේ දෙන්න පුළුවන් පසුබිම සකස් වෙනවා නම් අන්න මේ ආත්මහතස්සිතේ යන්න දෙයක් නැහැ. ඊට කලින්ම බොහොම ඉක්මනින්ම එතකොට මේ ආශ්‍රාශය කර ඥානය සාක්ෂාත් කරගැනීමේ අවස්ථාව තියෙනවා. එතකොට දැන් මේ විදිහට මේ සීකපත් ත්‍ත්වයට පත් වෙච්ච කවුරුටත් ඉක්මෙන මේ ඍජු මාර්ගයේ අනුව හැසිරෙන ඒ පුද්ගලයාට එතකොට මේ ආශ්‍රාශය කිරීමේ ඥානය මුලින් නැති වෙනවා. ඊට අනතුරු ඒ ආශ්‍රාශය කිරීමේ ඥානය තුළ පිහිටන්න අන්න ආශ්‍රාශයන් ඡය වෙලා ගිහිල්ලා ඒ තැනත්තාට ඒ සීක පුද්ගලයාට මේ අඤ්ඤා කියලා කියන අරහත්ත්වයේ සාක්ෂාත් කරගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් අනන්තරා කියලා වචනයත් එතන ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා. සාමාන්‍යයෙන් අනන්තරා කියලා කියනවා මේ අනතුරුවම කියන. ඊට පස්සේ කියන අදහසින් ඉතින් තවත් තැන්වල එහෙම මේ සූත්‍ර පිටකේ එහෙම කියනවා මේ කොහොමද කෙනෙක් විපස්සනා භාවනාව වඩමින් ඉන්නවා කොහොමද එයා මේ විපස්සනා භාවනා වැඩිීමේ ප්‍රතිඵලයක් වශයෙන් කොහොමද අරහත්ත්වයට නැත්නම් ආශ්‍රයක්ෂය කිරීමට හත්වන්නේ කියලා අහපු තැන් එහෙමත් තියෙනවා. ඉතින් සමහර ලාවට බුදුරජාණන් වහන්සේගෙන් ඍජුවම ප්‍රශ්න කළා තියෙනවා මේ කොහොමද කොහොම විපස්සනාවක් වැඩුවොත්ද අනන්තරව මේ අනතුරුවම ආශ්‍රවක්ඛය ආශ්‍රවක්ඛය කර ඥානයක් ලැබෙනවා. ඉතින් එහෙනම් අහපදන් තියෙනවා අය මට එක සූත්‍රයක් හම්ුණා කන්ද සංයුත්තේන උදාන සූත්‍රය කියලා. එතෙන්දී එක ස්වාමීන් වහන්සේ කෙනෙක් අහනවා කතම්පන බන්තේ ජානතෝ කතම්පන පස්සතෝ අනන්තරා ආසවාණං ඛයෝ හෝතිති. මේ කොයි විදිහට දැක්කොත් කොයි විදිහට මේ දැනගත්තොත්ද මේ අනතුරුවම ආශ්‍රයංශය කිරීමේ ඥානයක් ලැබෙන්නේ. ඒ විතරයි ඔය විදිහට මේ ආශ්‍රයංශය කිරීමේ ඥානය එල්ල කරගෙන අහපු ප්‍රශ්න තියෙනවා. ඉතින් අපි තව ඉස්සරහට යද්දී මේවා ගැන ටිකක් ගැඹුරින් සාකච්ඡා කරමු. ඉතින් අපි තවදුරටත් ඉතින් මේ ගැන අහලා බලමු.
එතකොට රහතන් වහන්සේ පිළිබඳව මේ විදිහට කිව්වත් ආනන්තරික වශයෙන් කෙනෙකුට ප්‍රශ්නයක් නගන්න පුළුවනි. හොඳයි සෝවාන් පුද්ගලයා පිළිබඳ කොහොමද කියලා. සාමාන්‍ය විශ්වාසයේ හැටියට සමහර කෙනෙක් හිතන හැටියට සෝවාන් පුද්ගලයන් වුණ දකින්නේ හරියටම අඟු සහිත පාරක එක වංගුවකින් හැරෙනකොට ඈතින් පෙනෙන පොඩි පහන් නෙල්ලක් දකිනවා වගේ. එහෙම නිවනක් දැක්මක් හිතේ. නමුත් ධර්මානුකූලව කල්පනා කරලා බලනවා නම් අර ආනන්තරික ධර්මතාව මේ ප්‍රථම මාර්ග ඥානයට පවා පොදු දෙයක්. ඒක හොඳට දැක්කිනේ. සමහර විට සෝවාන් ඵලය ලබන පුද්ගලයා ඊටාම දෙලින් දෙත් වෙන්න පුළුවන්. නූමතෙක් වෙන්න පුළුවන්. සත්‍යවිදි දරුවෙක් වෙන්න පුළුවන්. ඒ වගේම පළමු වරටේ ධර්මයේ අසන කෙනෙක් වුණත් ඒ නැත්ත නැත්තා සෝවාන් වුණාම පුදුම අන්දමේ උපපද මාලාවක් ඒ ධර්මයේ ඉදිරියට තිබෙනවා. උපපද මහා ගොඩක් ඉදිරියට තිබෙනවා. ඊත්ත ධම්මෝ, පත්ත ධම්මෝ, විදිත ධම්මෝ, පරියෝගාල්හ ධම්මෝ, සින්න විචිකිච්ඡෝ, ඉදද පතංකතෝ, ඒසාරජ්ජප්පස්සෝ, අපරප්පච්චෝ සතු සාසනේ කියලා ඔය විදිහට දිග්ග උපපද මාලාවක් යොදලා තිබෙනවා. එතන විදිත ධම්මෝ කියලා සඳහන් වෙනවා. නිර්වාණ ධර්මයේ දොටුව. ඒ විදිහට විග්‍රහ කරනවා නම් රතන සූත්‍රයේ එහෙම කියනවා සහවස්ස දස්සන සම්පදාය තයසු ධම්මා ජහිතා භවಂತಿ කියලා. මේ ප්‍රථම මාර්ග ඥානයෙන් මේ දර්ශනේ ලැබෙනවත් සමගම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම තුන ප්‍රහීණ වෙනවා කියලා. සමහර කෙනෙක් හිතන්න පුළුවන් නිවන යන්තමින් දැක්ක නිසා මෙහෙම වෙනවා කියලා. නමුත් මේ පාඩයෙන් පේනවා ditta ධම්ම පමණක් නෙවෙයි නිවන දුකවා පමණක් නෙවෙයි හත්ත ධම්මෝ නිවනට පැමිණිය. සමනකුත් නෙවෙයි විදිත ධම්මෝ නිවන තේරුම් ගත්තා. හරියෝගාල්හ ධම්මෝ නිවනට බැසගත්තා. නිවනට සිඳ ගත්තා. මේ අනුවම තවත් වචන කීපයක් තිබෙනවා. සින විචිකිච්ඡෝ පිටිදාවේ නතර වුණා. විගත කතංකතෝ සැකේ පහ වුණා. සැකේ දුරු කරගත්තා. හේසා රජ්ජා පත්තු විෂාද භාවයට පැමිණියා. අපරප්පච්චෝ සත්තු සාසනේ මේ ශාස්ත්‍රු සාසනේ වෙන උපදේශයක් නැතිව පවා සමහතුරු උපදේශය. වෙන ගුරු උපදේශයක් නැතුව පවා සමහරට ගුරු උපදේශ සම්මන් කරගන්න පුළුවන්. එහෙම නැති වුණත් නිවන දකින්න පුළුවන්. මේ මාර්ගයේ ලැබූ පුද්ගලයෙකුට කියන ඒ විදිහේ පද රාශියක් එතන ඉඳලා තිබෙනවා. මේින් අපට පේනවා ප්‍රථම මාර්ග ඥානයේ ලැබුණු ප්‍රත්‍යක්ෂයේ පවා අර ඈතින් දක්න නිවන් නිමිත්ත එහෙම නිමිත්ත කරගත් දෙයක් නෙවෙයි මේක නිවනට පැමිණීමක් නැස ගැනීමක්. උපමාවක් වශයෙන් කියනවා නම් ඉතිහාස ප්‍රවෘත්තියකට සම්බන්ධ ජනප්‍රවාදයක් තියෙනවා. රජබ රජුවන් දඹදිව ආක්‍රමණය කරන අවස්ථාවේදී ඊළමහා යෝධයා යගදාවක් අරගෙන යගදා ප්‍රහාරයේ මුහුදු විය දෙබැය කරලා ඒ යන මාර්ගයේ පෑදුවා කියලා. එතකොට ඊළමහා යෝධයාගේ යගදා ප්‍රහාරයේ වගේ එකක් තමයි මේ ලෝකෝත්තර මාර්ග චිත්තය. ඒක ඒ තරම්ම ප්‍රබලයි. පළමුව ඉවරේ යගදාව ගහනකොටමත් මුහුදු විය දෙබැය වෙලා මුහුදු පතුල පේනවා. මේ පුද්ගලයා මුහුදු පතුල දුටුවා. මුහුදු පතුලට පැමිණියා. ඒකට කිනිද ගත්තා වගේ අන්න එහෙම තත්ත්වයක් මෙතන අපිට හිතා ගන්න තිබෙන්නේ. අර යගදා ප්‍රහාරයේ මෝදු දිය දෙබැය කරනා වගේ තමයි මේ ආශ්‍රමය. ආශ්‍රමයෙන් ගලාගෙන යන ස්වභාවයක් තියෙනවා. නමුත් මේ මාර්ග චිත්තයේ කොයිතරම් බලවත්ද කිව්වොත් මොහොතකට දකින්නවා නියම. ඒ කියන්නේ මොහොතකට මේ සංස්කාර දෙබැය කරගෙන සංස්කාර නිරෝධය දකින්නවා. මේ කාරණය දැන් අපි මේ උපමාවකින් කියුවේ. මේ උපමාවට කිත්තු කරන්න පුළුවන් ධම්මපද ගාථාවකුත් තිබෙනවා.
අතන සැහැන්න ඉතින් ස්වාමීන් වහන්සේගේ දේශනාවෙන්ම කියන දේ ටිකක් පැහැදිලි වෙනවා. අපි නැවතත් ඉතින් මුලට පොඩ්ඩක් ගියා නම් එතකොට දැන් මේ රහතන් වහන්සේ ගැන තමයි අර විදිහට මේ අනන්තරික සමාධියක් තියෙන ඒ ආශ්‍රයක්ෂය හරහා පත්වෙච්ච ඒ සමාධිය මුක්ති වෙන බව සඳහන් වෙන්නේ. ඊළඟට අර දැන් කවුද කටුකුණු ස්වාමීන් වහන්සේ දැන් මාතත් මතු කළ පෙන්වන තවත් කාරණාවක්. දැන් එතකොට මේ රහතන් වහන්සේට පමණක් පුරුම වෙච්චම මට්ටමක් නෙමෙයි අඩුම මට්ටමේ ඉන්න සෝවාන් පුද්ගලයා පවා මේ නිවන සම්බන්ධයෙන් පැහැදිලි දර්ශනයක් සහිත කෙනෙක්. කියන එක කාරණාව පතු කරලා පෙන්වනවා. සමහර විට මේ අසුආවල පෙන්වලා ඇත්තේ මේ සෝවාන් වෙනකොට ඒ තරම් නිවැරදි දර්ශනයක් ලැබෙන්නේ නැහැ. නැත්තම් නිකම් පැත්ත ඈත තියෙන දේක් දැක්කා වගේ මටමක් තියෙන්නේ කියලා යම් පමණක අනුතක්සේරුවක් දෙනවා වෙන්නේ ඉඳ තියෙනවා. ඒ නිසා වෙන්නේ නැති මේ කටුකුරුණ සාන්නාංශයේ එහෙම නෙමෙයි මේ සෝවාන් පුද්ගලයා සෑහෙන අත්දැක ඉන්නවා නැත්තම් සෑහෙන අවබෝධයක් සහිත කෙනෙක් කියලා මේ පෙන්වන්න උත්සාහ දෙන්නේ. ඇත්තටම මේ සමත්නේ සාන්නාංශය මත කරනවා මේ සෝවාන් ඵලය ලබන පුද්ගලයා ඇත්තටම මේ ලොකු සුතමේ ඥානයක් බහුල වශයෙන් තියෙන කෙනෙක්ම වෙන්න ඕනේ නැහැ. නැත්තම් විශාල වශයෙන් මේ ලෞකික ඥානවලින් යුක්ත කෙනෙක් වෙන්න ඕනේ නැහැ. එයා ඇතැම් වෙලාවට දිලින්දෙක් වෙන්නත් පුළුවන්. සමහරවිට මේ ලෞකික ඥානවලින් නෝගතෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම සත්‍යවිද දරුවෙක් වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අර බුදුරජාන් වහන්සේ එක්තරා අවස්ථාවක සතර මං හන්දියේක ධර්මයේ දේශනා කරමින් ඉන්නවා. එතන හිටපු අනිත් කිසිම කෙනෙක් සෝවාන් ඵලයටවත්පත් වෙන්නේ නැහැ. නමුත් එතෙන්ද පැමිණි අර සුප්පුත්ත කියන කුෂ්ඨ රෝගියා ඒ තැනත්ත මේ ඉඟාකමින් යන්නේ මොන හරි දෙයක් Tamanta ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන ඉඟමනේ යන මිනිස්සෙ. මේ පිටසක් රැස්නා ඉන්නවා දැක්කහම එතෙන්ට කිප්ට කරනවා මේ මොන හරි එතෙන්ට ගිහිල්ලා ලබා ගන්න Tamanta හම්බෙයි කියලා. නමුත් දකින්න එතන මේ බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරමින් ඉන්නවා. ඉතින් උනන්දුයෙන් මේ ධර්මයට සවන් දෙනවා. ඉතින් අනිත් කවුරුත් නැති වුණා මේ තැනත්ත මේ සුප්පබුද්ධ කියන කුෂ්ඨ රෝගියා අන්තිමට සෝවාන් ඵලයට පත් වෙනවා. ඊට පස්සේ මේ தත්ත්වය තවත් පැහැදිලි කරගන්න ශක්‍රදේවිය ඇවිල්ලා මේ සුපබුද්ධ කුෂ්ඨ රෝගියාට එක්තරා අන්දමකින් අභියෝගයක් කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ නෙමෙයි, ධර්මයේ නෙමෙයි, සංඝයා නෙමෙයි, ඔය වදිත් වශයෙන් නිකන් අභියෝගයක් කරලා බලනවා මේ තනස්තා තුළ තියෙන මේ ඇතිවෙච්ච ප්‍රඥාව නැත්නම් මේ ඇතිවෙච්ච අවබෝධය හොඳට වැසගත්තු දෙයක්ද? නැත්නම් මේක තාමත් හිත යනවද? තාම මාර්ගය පැහැදිලි නැද්ද කියලා බලනවා වගේ හරි නිකන් පරීක්ෂා කරලා බලනවා වගේ එයාගේ තියෙන මේ අවබෝධය එක්තරා අන්දමින් අභිෝගයකට ලක් කරලා බලනවා. බලුවාම මේ කුෂ්ඨ රෝගියා ඉතින් අතරම සුපබුද්ධ කියන දැන් ආර්යයන් වහන්සේ බොහොම පැහැදිලිව කිසිම බයක් සැකක් නැතුව සත්‍යදෙවියට උත්තර දෙනවා. මේ බුදුරජාණන් තමන් අහපු ධර්මය නිවැරදි සත්‍ය ධර්මයක්. මේක නැවත සෙලවෙන ධර්මයක් නෙමෙයි. මේක ආයිත් ඔබතුමා මේ සක්‍රදෙවියනේ වෙන කවුරු ඇවිල්ලා මට කිව්වත් ඒකේ කිසිම ඇලහැප්පීමක් වෙන්නේ නැහැ. මේක බොහොම පිරිසුදුව මට වෙච්ච අවබෝධයක් කියලා. එතකොට මේ සුප්‍රබුද්ධ කියන ඒ ඉදා සෝවාන් ඵලයට පත් වෙච්ච ආරයන් වහන්සේට උත්තර දෙනවා. ඉතින් ඒ වගේමයි එතකොට මේ සෝවාන් ඵලයට පත් වෙච්ච තැනත් එක්ක හඳුන්වන විශේෂ පද රාශියක් තියෙනවා. ඒක දැන් කටකතුන් සාන්නාසෙ ඉදිරිපත් කරනවා. දිට්ඨ ධම්මෝ, පට්ඨ ධම්මෝ, විදිට ධම්මෝ, පරියෝගාස ධම්මෝ, තින්න විචිකිච්ඡෝ, විදිත කතංකතෝ, වේසාරජ්ජප්පත්තෝ, අපරප්පච්චෝ සතු සාසනේ. මේ හැම පදයක්ම සෑහෙන ගැඹුරු අර්ථයක් තියෙන පද. උදාහරණයක් වශයෙන් දිට්ඨ ධම්මෝ. දිට්ඨ ධම්මෝ ගහ මේ නිවන කියන පදේ නැත්නම් නිවන කියන ධර්මතාවය දුටුවා. එයා මේ ඈතින් දුටුවා නෙමෙයි සමන් තුලින්ම දුටුවා. එතන පත්තෝ ධම්මෝ. ඒ නිවනට පත් වුණා. ඊළඟට විදිත ධම්මෝ ඒ ධර්මයේ සමන්ම සාක්ෂාත් කළා. පරියෝගාස ධම්මෝ ඒකට හොඳින් දැසගත්තා. ඊළඟට නිවනට කීිත ගත්තා. තින්න විචිකිච්ඡෝ කිසිම දැන් දෙගිඩියාවක් නැහැ. ආයුතු මාර්ගයේ මොකද්ද කියලා එයාට දැන් හරියට පැහැදිලි. දැන් අපිට සාමාන්‍යයෙන් භවනා කරගෙන යනකොට වුණත් අපිට මේ පැත්තෙන් ගියාම හරියද, අර පැත්තෙන් ගියාම හරියද, මේ වඩන මේ භවනාව නිවැරදිද, නැත්නම් වෙනත් කෙටි මාර්ගයක් තියෙනවද, ආයුතු වෙනත් මාර්ගයක් තියෙනවද, මේ භවනා ක්‍රමය හරියද කියලා විවිධාකාර ප්‍රශ්න ඉතින් අපේ ඔළුවට එනවා. නමුත් යම් කෙනෙක් සෝවාන් ඵලයටපත් වුණා නම් යා ඉෂ්ඨාවකට බැස ගන්නවා මෙන්න මේක තමයි පාර. මෙන්න මේකෙන් එහා ආයි වෙන යන්න පාරක් නැහැ. මේ යන මාර්ගයම තමයි තව තවත් පිරිසුදු කරගෙන ඉස්සරහට යන්න තියෙන්නේ. ආයිමව වෙන වෙන ක්‍රම හොයන්න යන්න උවමනාවක් නැහැ කියලා අර ඉෂ්ඨාවකට බැස ගන්නවා. එයාට දැන් මේ යන පාර ඍජු බව, මේකෙන් තමයි නිර්භයත්වයට තක්කා රැගෙන යන බව එයාට දැන් ස්ථිරයි. ඉතින් ආයි මේ හොඳට දැසගත්ත බව විසාමන්න දැන් එයා තුල සැකයක් නැහැ. තින්න විචිකිච්ඡෝ. විචිකිච්ඡාවන් තරණය කළා. ඊළඟට විදිත කතං කතෝ දැන් අර සැකත් පහ වුණා. ඒ කියන්නේ දැන් ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? ඊට පස්සේ මොකද්ද කරන්න කියලා අර කතං කති භාවයක් කියලා සාමාන්‍යයෙන් කියන්නේ. ඊට පස්සේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා හැම තිස්සම අර අපේ හිත සංහාව මගින් මෙහෙවලා අහන දුක් ස්වභාවයක් තියෙනවා. නමුත් අන්න සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනාට තේරෙනවා දැන් මේ මාර්ගයම තව පිරිසිදු කර කර යන්නයි තියෙන්නේ. තව තව තමන් තුළ තියෙන කෙලෙස් දැක ගනිමින්, ඒවා ශ්‍රේය කරමින්, ආශ්‍රයයන් ශ්‍රේය කරමින්, තව තව මේ තමන් තුළම චිත්ත සංතානය පැහැදිලි කරගන්න පිරිසිදු කරගන්නයි තියෙන්නේ කියලා අන්න එහා තුළ ඇති වෙන ඒ සැක දුර්වෙච්ච ස්වභාවය අන්න මේ ස්වාමීන් වහන්සේ මතු කරලා පෙන්නනවා. හරි වේසාරජ්‍යප්පත්තු අන්න යා විශාරද භාවයට පැමුණා. එයාට ඉතින් දැන් ආයේ වෙන කෙනෙක්ගෙන් අහහ යන්න දෙයක්වත් නැති තරම් මොකද මාර්ගය සෑහෙන්න පැහැදිලි. ඒ වගේම අපරප්පච්චෝ සතු ශාසනයේ මේ ශාස්ත්‍ර ශාසනයේ දැන් රූපදේශයක් නැතුව පවා යාට මේ සම්පූර්ණයෙන්ම සංසාරයෙන් ගැලවෙන්න අරහත්ත්වේ සාක්ෂාත් කරගන්නේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේමයි ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ ලස්සන උපමාවක්. දැන් අර ගජබා රජුගන් කාලෙදී මේ ලංකාවෙන් කට්ටිය ගිහිල්ලා ඉන්දියාව ආක්‍රමණය කළා කියලා. එතනක ඉඳලා තියෙනවා නිල මහා යෝධයා කියලා මේ රජතුමා සතු බොහෝම බලසම්පන්න යෝධයෙක්. එතුමා මේ පිරිසේ ඉදිරියෙන් ගමන් කළා යලදා ප්‍රහාරයක් එල්ල කරනවා මේ මුහුදට. එතකොට මේ මුහුදේ මුහුද පතුල මතුණා කියලා කියනවා. වතුර දෙබෑ වුණා කියලා කියනවා. ඊට පස්සේ මේ මුළු සේනාවම ඒ මුහුද තරණය කළා කියනවා ඒ නිල මහා යෝධයාගේ ප්‍රහාරය නිසා. ඉතින් අන්න ඒ වගේ ප්‍රහාරයක් කියලා මේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ මාර්ග ඥානයකට පත් වුණා කියන එක. මොකද අපි සංසාරේ පුරා ආශ්‍රයයන් සහිතව මේ කෙලෙස් බරිතව අපි මේ ගත කරන ජීවිතයේ අම්ම අවස්ථාවක මේ සංස්කාරයන් සම්පූර්ණයෙන් සංසිඳීමකට පත් වෙලා නිවීමකට පත් වෙලා සම්පූර්ණයෙන්ම මේ කෙලෙස් එකපාරක් හරි සම්පූර්ණයෙන්ම ඈතට ගියා නම් අන්න ඒ බඳු වූ ස්වභාවයක් මේ තියෙනවා කියලා සෝවාන් ඵලයේදී මේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා. මොකද එතනදී පවා ඒ තමන්ට ඒ සෝවාන් වෙන තැනට මාර්ගඥානයක් ප්‍රත්‍යක්ෂ කරන තැනට ඒ සංස්කාරයන්ගේ සමනය වීම නැත්නම් සංස්කාර සමතේ සාක්ෂාත් කරගැනීමේ අවස්ථාව තියෙනවා. මොකද හිත තිබුණේම සංස්කාරයන්ට පැටලි පැටලි ඒවත් එක්කම ඔද්දල් වෙලා තිබුණේ. නමුත් අර මේ විපස්සනාවක් වැඩිම හරහා විපස්සනාවක් දියුණු කිරීම හරහා අන්න එයාට ප්‍රත්‍යක්ෂ ඥානයක් ලැබෙනවා. දැන් මේ මොහොතකට මේ සංස්කාරයන් සියල්ල සමනයටපත් වෙනවා. තමන් තුළ එක්තරාන්දක නිවීමක් ඇති වෙනවා. තමන් තුළ මේ කෙලෙසුන්ගෙන් නිදහස් වීමක් ක්ෂණ මාත්‍ර වශයෙන් හරි ඇති වෙනවා. කියලා අන්න එයා තුළ කොහොම ප්‍රත්‍යක්ෂ ඥානයක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ
චින්දසෝතං පරක්කම්ම කාමේ කනුද බ්‍රාහ්මණ සංඛාරණං කයං යත්වා අසතං දෝසි බ්‍රාහ්මණ බ්‍රාහ්මණය මේ කෙලෙස් සැඩවතුර කෘෂ්ණානමුදි සැඩවතුර ඉදිරියට කරලා පරාක්‍රමයෙන් යුක්තව කපාහරින කාමයන් දුරු කරන්නේ සංස්කාරයන්ගේ ශ්‍රේවීම දැනගෙන බ්‍රාහ්මණය ඔබ අසතනම් වූ අසංකතනම් වූ ඒ තත්ත්වයේ දැනගත් කෙනෙක් වන් මේ ගාථාවෙන් ඉතින් හොඳටම පැහැදිලි වෙනවා මේ මාර්ග ඥානයෙන් කරන්නේ කුමක්ද කියලා. අර විදිහට ඉදිරියට පැනලා සැඩ වතුර පහර කපන්නා වගේ මේ කෘෂ්ණයෙන් බැඳලා තිබෙන සංස්කාර සමූහය මේ කෙලස් ගොඩ මොහොතකට කපාහරිනු. එහෙම කපාහරිනකොට තේරුම් ගන්නවා සංඛාරණං හයඤ්ඤස්සා සංස්කාරයන් ශේය කරන්න පුළුවනි කියන ප්‍රත්‍යක්ෂ අවබෝධය ලැබෙනවා. මේ මොහොතකට සංස්කාරයන් අර යකදායෙන් යතුනා වගේ දෙබැ වුණා වගේ ඈත් වෙනවා. අසංකත මුහුණුපත් දකිනවා. අකත කියලා කියන්නේ අසංකත කියලා කියන්නේ එකයි. අකත කියලා කියන්නේ අසංකත කියලා කියන්නේ අසංකත කියන්නේ එකයි. ඒ කියන්නේ සංස්කාරයන්ගෙන් තොර වූ මේ මුහුණුපත්න මොහොතකට දුරුවා. මේ යගදා විශ්වයට පස්සේ ආයෙත් ගලාගෙන එනවා. නමුත් අර විස්හාසව කියලා කියන විස්හාසව පක්ෂය තවත් නොඉන්නම යනවා. මේ ශණයෙන් වගේ රහත් වුණ මහා ප්‍රඥීන් වහන්සේලා, බාහ්‍ය වෙන මහරහතන් වහන්සේලා මොකද කළේ බුදු පියාණන් වහන්සේගේ ඒ දේශනාව අවසන් වෙනවත් එක්කම එක පිට එක යගදා ප්‍රහාර හතරක් ගහලා ආශ්‍රවයන් ගලා එන සම්පූර්ණයෙන්ම අතර කළා. ආශ්‍රවක්ෂේ කියන තත්ත්වයට සම්පූර්ණයෙන්ම පැමිණුණා. එහෙම නැති පුද්ගලයා අර මාර්ග චිත්තයෙන් පිහිට කරගෙන අර යගදාවන් පිහිට කරගෙන අකත අසංකත තත්ත්වයේ ලකිනවා. එතකොට මෙතනනොත් අපිට පේනවා අකත අසංකත කියන දේවල් ඈත තිබෙන නිසක් හැටියට නුවන් දකින පුද්ගලයා අල්ලා ගන්නවා නොවේ කියන එක. මේ නිමිති අනුව සිටීම බොහෝ දුරට භාෂා ව්‍යවහාරයේ ලක්ෂණයක්. ඒක බොහොම අවස්ථාවල අපිට ඉවත් කරන්න බැරි විදිහට පේනවා. මේ කෙලෙස් සහිත ලෝකයාගේ ව්‍යවහාරයටයි භාෂාව සකස් වෙලා තිබෙන්නේ. ඒක නිසා මේ භාෂාවේ එක ලක්ෂණයක් තමයි ග්‍රාහක ભેදය. ග්‍රාහක ભેදය කියලා කියන්නේ මේ භාෂාවේ අල්ලගන්න දේකුත් තිබෙනවය, අල්ලගන්න කෙනෙකුත් ඉන්නවය කියන ව්‍යවහාරයක් තියෙනවා. විශේෂයි කියලා කියනවා. හත්ු කර්ම කොයි විදිහේ බැලුවත් භාෂා විවහාරයේ කරන කෙනෙක් ඉන්නවා කරන දෙයක් තිබෙනවා අල්ලගන්න දෙයක් තිබෙනවා අල්ලගන්න කෙනෙක් ඉන්නවා ඔන්නයි විදිහේ ස්වභාවයක් තිබෙනවා මේ භාෂාවේ ඒක නිසාම අපිට සාමාන්‍ය විවහාරයක් වශයෙන් වළක්වන්න බැරි විදිහට කියන්න සිද්ධ වෙනවා මම නිවන් දකින්න කැමතියි නිවන ලබා ගන්න කැමතියි කියලා ඔය විදිහට ලැබීමක් ලබා ගැනීමක් හැටියට අපිට කතා කරන්න සිද්ධ වෙනවා
එතකොට මේ ස්වාමීන් වහන්සේ තවත් ධම්මපදයේ බ්‍රාහ්මණ වර්ගයේ ඉන මේ කතාවක් මුසු කරලා පෙන්නනවා.
චින්තසෝතං පරක්කම්ම කාමේ පනුද බ්‍රාහ්මන සංඛාරාණං කයං නත්වා අකතං නිසි බ්‍රාහ්මන. බ්‍රාහ්මන වග්ගයේ ඇතරම රහතන් වහන්සේලාගේ ස්වභාවය මත කළා දෙන මේ ගාතාවන් අන්තර්ගත කොටස. ඒකෙදි දැන් එතකොට මේ ගාතාවෙන් කියවෙනවා මේ කෙලෙස් සැඩවතුර මේ ප්‍රශ්නාව නැමැති සැඩවතුර ඉදිරියට පැනලා බොහොම පරාක්‍රමයෙන් යුක්ත ධෛර්යවත් ගම්භීරව මේ කපා දාන්න. ඊළඟට මේ කාමයන් දුරු කරන්න ඊළඟට සංඛාරාණං කයං යත්තා. මේ සංස්කාරයන්ගේ ක්ෂය වීම සංස්කාරයන්ගේ සංසිඳීම මේ යක් මේ දැනගන්න. ඊළඟට අකතඤ්ඤෝසි බ්‍රාහ්මන. එහෙම දැනගත්තනම් ඔබ මේ අකත කියන ඉදුණු නිර්වාණය සාක්ෂාත් කරගත්තා. මේ නිර්වාණය අකත කියන අසංකත කියන මේ පදය දැනගත්ත තැනත් එක් බවට පත් වෙනවා. එතකොට මේ අර උපමාවට අනුව ගත්තොත් අර මේ අපි තුන යම්සි තැනත් එක් කරන සෝවාන් ඵලයට පත් වෙද්දී අර මේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන මේ උපමාවට අනුව අපිට තේරෙනවා. ඉතින් අර කොහොමත් මේ සැඩ වතුරෙන්මයි මේ මුහුද සකස් වෙලා තියෙන්නේ. පිරලා තියෙන්නේ. නමුත් අර වගේ සැඩ බොහොම ප්‍රබල පහරක් එල්ල කරාම අන්න වතුර දෙබෑ වෙලා යනවා. නමුත් මේ සුළු මොහොතකටයි මේ දෙබෑ වීම සිද්ධ වෙන්නේ. ආයිත් මේ වතුරේ තෙන්ට ගලාගෙන එන්නේ. එතකොට අපි මේ විපස්සනා භාවනාවක් කරද්දී උනත් අපි කෙනෙක් යම්සි කෙනෙක් මේ සංස්කාරයන්ගේ සම්පූර්ණ සමිනේටපත් වීම කොහොම ෂණ මාත්‍ර වශයෙන් වෙන්න පුළුවන් කෙනෙක් අත්දකින්න මුල්වතාවට. මොකද අර ආශ්‍රයයන්ගේ ප්‍රබලභාවය නිසා නැවතත් ඇවිල්ලා අර වතුර ටික පිරනවා වගේ දෙබෑ තුමුදේ නැතුත් නැවතත් වතුර ටික හාවෙනවා වගේ අපේ හිත නැවතත් කෙලස් බරිත බවට පත් වෙනවා. නැවතත් ආශ්‍රයයන් පිරෙන්න ගන්නවා. නමුත් යම් අවස්ථාවක මේ දේ බස්සේ බහුල කළා යම්සි කෙනෙක්ට පවත්න්න පුළුවන් වුණොත් මේ ආශ්‍රයයන්ගේ සමනය වීම ඇහෙන ඉන්ජි කුංජි කාල පරිච්ඡේදවලට ටික ටික මේක වර්ධනය කරගන්න පුළුවන් වුණොත් අන්න කෙනෙකුට ටික ටික මේ සංස්කාර සමතය පෙන්වන නිවන් තත්ත්වය එතකොට ටික ටික සාක්ෂාත් කරගැනීම නැත්නම් අත්දැක ගැනීම අවස්ථාවක් තියෙනවා. එතකොට ඒකෙම වර්ධනය වෙච්ච මට්ටමක් තමයි දැන් ඔය ස්වාමීන් වහන්සේ වතු කළ පෙන්වන්නේ මේ බාහ්‍ය දාරුචීරිය ස්වාමීන් වහන්සේගේ නැත්නම් ඒ බ්‍රාහ්මණතුමාගේ කතාවේදී. මොකද බාහ්‍ය දාරුචීරිය කියන්නේ මේ බුදු ශාසනයේ ඉක්මනින්ම රහත් වෙච්ච නැත්නම් මේ කියන්නේ ශනිකව රහත් වෙච්ච තැනැත්තන් අතර මුල්තැනට ගන්න තැනැත්තා මුල්තැනට ගන්න ආර්යයන් වහන්සේ උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරද්දී ඒ ධර්ම දේශනාවෙන් පස්සේ මේ ඉක්මනින්ම නැත්නම් යහුතුලොම රහත් වෙනවා. මොකද අර ඒකේ උපමාවක් වශයෙන් දැන් මේ කටුකුරුන් සාන්නාසේ පෙන්නන්නේ අර සෝවාන් සකදාගාමි අනාගාමි හතරක් කියන මේ මාර්ග ඥාන හතරටම ඉක්මනින්ම පත් වීමේ අවස්ථාවක් හැකියාව තිබෙනවා. එතකොට ආයේ අර ආශ්‍රයයන්ට මතු නොවන විදිහටම පහර හතරක් ප්‍රබල පහර හතරක් ගැහුවාගේ ස්වභාවයක් තමයි එතන තියෙන්නේ. එතකොට මේ අකත අසංකත කියලා අපිට මේ පද රාශියක් අතරම හම්බුණා අපි ගියවර දේශනාවලදී මතක් කරගත්තා. නිවන සම්බන්ධයෙන් නිවනට යෙදෙන සමානාර්ථ පද 33ක් එකතු කළා ඔය සංවිතනිකාය අසංකත සංවිතේම සංග්‍රහ කරලා තියෙනවා. ඒක අසංකත කියලා කියන්නේ සංකත මේ අකත කියලා කියන්නේ එකම අර්ථයේ බව මේ කර්ගුණ සානස මතක් කරනවා. මොකද මේ සංස්කාරයන්ගෙන් නොකල සකස් නොකල කියන අර්ථයෙන් සංකත නැත්නම් අකත කියන අර්ථය මතකලා පෙන්නනවා තියෙනවා. ඊළඟට දැන් ඊළඟට සංඥාසේ විස්තර කරන යනවා වෙනස් පැත්තකින්. දැන් අපි සාමාන්‍ය භාෂා ව්‍යවහාරයෙන් අසුර කරන පිරිසක් වශයෙන් අපි සාමාන්‍ය එදිනදා කතා කරන භාෂාවෙන් අපිට මේ නිවන් දැකීම ගැනත් අපි කතා කරනවා. මම නිවන් දකින්න ඕනේ, අරයන් නිවන් දැක්කා, මෙයන් නිවන් දැක්කා, ඒ ස්වාමීන් වහන්සේ නිවන් දැකලා කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් අපේ අටට හුරු භාෂාවක් කරනවා අපි කතා කරන්න පුරුදුලා කියනවා. සමහර වෙලාවට මේ භාෂාව ඔස්සේම අපි හිතන්න ගියොත් එහෙම හිර වෙන ගතියකුත් තියෙනවා. මොකද මේ භාෂාව අපිව අරන් යන්නේ එක්තරා සීමාවකට පමණයි. සමහර වෙලාවට ඒ භාෂාවෙම අපි එක එක වචනයක් අල්ලගෙන අපි අත් දක්වන්න ගියොත් පැටලෙන ගතියකුත් තියෙනවා. ඒ නිසා දැන් අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා බලමු. මේ මොකද අපි මේ භාෂා ව්‍යවහාරය පරිහරණය කරන්නේ ඕනෝන් අතර සංවේදනය කරගන්න නිසා මේ සම්පූර්ණ මේ නිවන සාක්ෂාත් කරගැනීම වගේ මේ ලෝකෝත්තර තත්ත්වයක් භාෂාවෙන් නිවැරදිව විස්තර කරන්න පුළුවන්ද කියන කාරණාව ඇත්තට මේ කටුකුරුන් සාන්නාසේ ප්‍රශ්න කරනවා. මොකද අපේ භාෂා ව්‍යවහාරයන් හැමතිස්සම මේ කෙනෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, ඒ පුද්ගලයාට අරමුණු වෙන දෙයක් තියෙනවා, වස්තුවක් දෙයක් තියෙනවා කියන මේ ග්‍රාහක ભેදේ මත කර්ම කතු කර්ම කියන මේ පදනම මත තමයි ඇතුල්ලා තියෙන්නේ. ඒතකොට මේ විබඳු කතු කර්ම මත පදනම් වෙච්ච භාෂාවකින් කොහොමද මේ කෙනෙක් නැති තත්ත්වයක් දෙයක් නැති තත්ත්වයක් විස්තර කරන්නේ. ඒතකොට හරිම භාෂාවේ තියෙන අඩුපාඩුකම් තේරෙන්න පටන් ගන්නවා. අපි තවදුරටත් ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ කියලා.
මම බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවල මතක් කරලා දෙනවා මේක විවහාර මාත්‍රයක් පමණයි. දැඩිව ගත යුතු දෙයක් නෙවෙයි කියලා. සමහර පිළිතුරු තිබෙනවා ගත්කරටම කියනවා වගේ. අන්න එහෙම පිළිතුරු දෙන දණක් හමු වෙනවා සංයුත් සමියේ සගහසක වගේ. කකුද නැමැති දේවපුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා නන්දසි සමන මහණ ඔබ සතුටු වන්නේද? බුදුරජාණන් වහන්සේ ඊට දෙන පිළිතුරු ඉන් ලන්දහා උස කුමක් ලබා ගත්තරද වෙන්නේ? ඊළඟට දේවපුත්‍රයා අහනවා හේනේ සමන සෝචති එහෙනම් මහණ ඔබ දුක් වන්නේද? ඉන් ජීවිතා උස කුමක්ද නැති වුනේ? හේනහි නමන හේනේ සමන නේව නන්දසි සෝචති හොඳයි එහෙනම් මහණ ඔබ සතුටු වන්නේ නැත දුක් වන්නේ නැත එසේ ඇතත් කියන බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා. මේ විදිහට බලනකොට අන්තිමට නිවන් ලබනවා කියලා අපි කිව්වට මොකද ලබාගත්තු දෙයක්වත් නැහැ, නැති වුණු දෙයක්වත් නැහැ. ඔය විදිහේ තත්ත්වයක් තිබෙන්නේ. නැති වුණා නම් නැති වුනේ යමක් ඇතේ කියලා හිතාගත්තු අවිද්‍යාවකුත්, තව මගිය කියලා හිතාගත්තු තණ්හාවකුත් ඔච්චරයි නැති වුනේ. මේ අදහස තවත් අපිට මතු කරගන්න පුළුවන්. දැන් නිවන හැඳින්වීමට අකතා සංකතාදී පද රාශියක් තියෙනවා. අපි එදා කිව්වා පද 33ක් එකතු කරලා තියෙනවා කියලා එක ලේඛනයක. ඒන් එකක් තමයි ওই දීපම් කියන එක. දීප කියලා කියන්නේ දිවයින. දිවයින නිවන දිවයින කියවහම අපිට හිතෙනවා මේක බොහොම ලක්ෂණ දිවයින රූපයක් වෙන්න පුළුවන් කියලා. මේ අදහසට අනුව අපි සමහර විට මේක දැඩිව හිතා ගන්නවා අනිකුත් ලෝක වගේ අන්තිසි පහව තත්ත්වයක් කියලා. නමුත් මේකටත් බුදු පියාණන් වහන්සේ හොඳ පිළිතුරක් දීපු තැනක් අපට හමු වෙනවා සුත්ත නිපාතයේ පාරායන වගේ. කප්ප කියන බ්‍රාහ්මණ මානවකයා බාවාරින් බ්‍රාහ්මණයෙක් ගෝලයා බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා බොහොම ලස්සන ගාථාවකින්. මන්ත්‍රයේ සරස්මින් කිත්තකම් ඕගජාතේ මහභයි. ඕගේ ජාතේ මහභයි. ජරා මත්තු පරේතානම් දීපං ප්‍රබ්‍රෝහි මාරිස කියලා මහ භයානක ගමතුරු ගලාගෙන එද්දී ඉලක්කන සිරින මහ ජනයාට දිවයිනක් කියනවා වගේ මේ ජරාවෙන් මරණයෙන් පෙළෙන්නා වූ ජරා මරණ දෙකට බයේ පීඩිතව සිටින්නා වූ මේ ලෝකයාට දිවයිනක් කියන මැනවි ඉදුකානුනි කියලා බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. බුදු පියාණන් වහන්සේ ඊට දෙන පිළිතුර මජ්ජේ සරස්මින් චිත්තං ඕගේ ජාතේ මහභයේ ජරා මත්තු පරේතාන දීපං පබ්බෝනි කප්පතේ. කප්පේ මම නුඹට කියනවායේ දිවයින කුමක්ද කියලා. එන්න මේකයි දිවයින. අකින්චනං අනාදාන හේතං දීපං අනාපරං නිබ්බාන මිතිනම් භූමි
සම්පූර්ණයි.
නිබ්බාන මිතිනම් භූමි ජරා මත්තු පරික්ඛය. අකින්චනං කියන්නේ කිසිවක් අයිති නැති බව. අනාදානං කියන්නේ කිසිවක් අල්ලාගත්තේ නැති බව. හේතං දීපං අනාපරං. මෙන්න මේකයි කියන්නේ. එනේ එකක් නෙමෙයි. එතකොට කිසිවක් අයිති නැති බවත් කිසිවක් අල්ලාගත්තේ නැති බවත් කියන එක තමයි මේ දිවයින කියන්නේ. හේතං දීපං අනාපරං. මෙන්න එකක් නෙමෙයි. නිබ්බාන මිතිනම් භූමි මම එකට කියනවා නිවන කියලා. ජරා මත්තු පරික්ඛය. ජරාව සහ මරණය නැති කරන. ඒවා විනාශ කරන. පත්තේ ඒකයි. මේනුත් අපිට කියනවා අකත අසංකතේ වගේම සම්බ සංකාර සමතාදී පද ඇත්ත වශයෙන්ම නිවනට උදාපු ගැලපෙන උපපද සමූහය. මේ අන්‍ය වූ වෙන භූත ධර්මයක් නෙවෙයි නිවන. වෙන ඈත තියෙන නිමිත්තක් වගේ දෙයක් නෙවෙයි කියන එකයි. සංකතේ එක පැත්තකට දමලා අසංකතේ අනිත් පැත්තට දමලා
එතකොට අපි දැන් අකාශරේ නාව වගේ දැන් භාෂාවෝම පදනම් කරගෙන විස්තර කරන්න ගියාම හුලා සාහිත්‍ය පැත්තට යනවා. එතකොට නිවන සෑහෙන ඈත් වෙනවා. සෑහෙන ළඟට මේක ළඟා කරගන්න බැරි තරම් සෑහෙන සංකීර්ණ දෙයක්. එහෙම නැත්නම් ඈත තියෙන දෙයක් කියලාවත් නිතුව පාරමී පුරලා පුරලා මෙතනට යවපත් වූ දෙයක්. නැත්නම් මේ බුද්ධ ශාසනය ඉදිරි කරගන්න බැරි දෙයක් කියලා නැත්නම් අපි සතුව ඊට උමනා කරන දැනුම නැහැ කියලා හරි මොනවා මොනවා හරි අපි සෑහෙන්න අපි මේවා ඔස්සේ හිතන්න පටන් ගන්නවා. නමුත් දැන් මේ කටුකෝ සයන්නාසේ බොහොම ලස්සනට මතු කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ පවා මේක බොහොම සරලව විස්තර කරපු අවස්ථාවක්. මේ සමන් ලබාගත්ත නිවන්පත්යේ බොහොම සරලව ඍජුවම එක වචනෙන් දෙකෙන් විස්තර කරපු අවස්ථාව දැන් මේ සයන්නාසේ මතු කරලා දෙනවා. එතකොට මේ කපුද කියන සූත්‍රයේදී එක්තරා මේ ලස්සන සිද්ධියක් සිද්ධ වෙනවා. මේ කකුද කියන දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මේ දැන් බුදුරජාණන් වහන්සේ බොහොම පළක් බඳලා වාඩිලා බොහොම උපේක්ෂාසහගතව ඉන්නවා දකින්න. මේ කකුද කියන බුද්ධලයා අහනවා මේ දෙවියා අහනවා මේ නන්දස සමන කියලා. ඔබ මේ සතුටින් ඉන්නේ කියලා අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එයාට මේ වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. මොනවා ලැබුණාද කියලා තමයි උත්තරේ වශයෙන් දෙන්නේ. ඊළඟට අනිත් පැත්තට අහනවා මේ තේනයි ගමන චෝත්ත්‍ය චති කියලා මේ
ඔබ එහෙනම් මේ දුකින් දින්න කියලා වහම තවත් මොනවා නැතුණාද කියලා දුන්නක් නැති වෙලාද කියලා තමයි බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ. හරියට නිකන් අර ලක්කරටම උත්තර දෙන ස්වභාවයක් තියෙනවා. වැඩි වැඩි විස්තර කරන්න යෑමක් එතන සිද්ධ වෙලා නැහැ. ඊට පස්සේ දැන් මේ කපුද කියන මේ දිය පුත්‍රයා අහනවා එහෙනම් මහණ ඔබ මේ සතුරු වෙන්නෙත් නැත්තේ දුක් වෙන්නෙත් නැති ස්වභාවයකට පසු වෙන්නේ කියලා. එතකොට අනු බුදුරජාණන් වහන්සේ එසේ කියලා පිළිගන්නවා. එතකොට තවදුරටත් මේ සූත්‍රය දිවහැරෙනවා. එතෙන්දී මේ බුදුරජාණන් වහන්සේ මතු කළ පෙන්නන්න Tamante දැන් සතුටු වෙන්නේ කියලා විශේෂයෙන් ලැබිච්ච දෙයක්වත් නැහැ. නැති වුණයි කියලා අඳන්න දෙයක්වත් නැහැ. අර කටුකෙන් සන්නාසයේ දැනුත් විතර මතක් කරනවා වගේ නැති වුණා නම් නැති වුණේමක් මේ නැතිලා තියෙන්නේ අර මොනවා හරි තියෙනවා මම ඉන්නවා කියලා හිතාගත්ත අවිද්‍යාවයි. අව මදි කියලා හිතාගත්ත තණ්හාවයි තමයි නැතිලා තියෙන්නේ. ඒතකොට මේ කාරණාව එකතකින් අපිට තේරුම් ගන්න වටිනවා. මොකද මේ කෙලෙස් ප්‍රහාණය තමයි අපි අරමුණු කරගන්න තියෙන්නේ. ඒක තමයි අපේ ඉලක්කය කරගන්න තියෙන්නේ. මොකද අපි හැමතිස්සෙම කෙනෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, මම ඉන්නවා කියලා අපි ප්‍රතිරූපයක් හදන ස්වභාවයක්, මමත් හදන ස්වභාවයක් අපේ හිතවල තියෙනවා. ඒක තමයි එතකොට අපි මේ වඩන භාවනාව කරා ටික දුර වෙලා යන්න තියෙන්නේ, ඡය වෙලා යන්න තියෙන්නේ. මම ඉන්නවා කියන හිතාගත්ත අවිද්‍යාව තමයි ඡය වෙලා යන්න තියෙන්නේ. ඒ වගේම මේ තණ්හා මුල් කරගෙන අපි ඉස්සරහට ඇදෙන ස්වභාවයක්, දැඳෙන ස්වභාවයක්, ඊළඟ මොහොත අල්ලන ස්වභාවයක් තියෙනවා. මොකද ඒ තණ්හාවේ ස්වභාවය, ඇලෙන ස්වභාවය, අල්ලන ස්වභාවය. ඒ ඇල්ලීම තමයි ඊළඟට තව තව දුර වෙලා යන්නේ. එතකොට අර දැන් මේ කටුකුරුන් සානාංශයේ මේ නිවන හඳුන්වන්න මුලදී පටන් ගන්න ඒ ඡේදයේ නැත්නම් ඒ ගන්න ගාථා පාඨයේ තියෙන්නේ සබ්බ සංඛාර සමත සම්බෝධි පටිනිසග්ග. සංහක්කය. ඒක සංහක්කය කියන தත්ත්වය ඒතකොට මේ නිවන් தත්ත්වය හැටියටම අපිට ගේවාර දේශනාවේදී ස්වාමීන් වහන්සේ මතක් කළා. මුලින් කෙනෙක් තුළ සංඛාව සම්පූර්ණයෙන්ම ඡය වුණා නම් ඊට එහා කරන්න දෙයක් නැහැ. සංඛාය ඡය වීමම ඒ සංහක්කයේ தත්ත්වයම ඒතකොට නිවනම තමයි. ඒකට සම්බෝධි පටිනිසග්ග කියන මේ තමන් සතුව තියෙනවා නම් තමන්ව අත් දක්වන යම් කෙසේ කරුණ කාරණා රසක් තියෙනවා නම් ඒ සියල්ල අත්හැරුණා නම් ආයි මමෙක් කියලා දෙයක් හදන්න ඉතිරි වෙලා තියක් දෙයක් නැහැ. මොකද මමෙක් හදන්න මොනම හරි දේවල් අපි සතුව තියෙනවා. උපදි ටිකක් තියෙනවා. සංදයන් මමගේ ගරන් අල්ලන් ඉන්නෝනේ. ඒ ටික සම්පූර්ණයෙන්ම දුර වෙලා ගියා නම් ආයි මම කියලා පණවන්න දෙයක් ඉතිරි වෙලා නැත්නම් සියල්ල අත්හැරිලා නම් අයිතියක් පණවන්න කිසිම දෙයක් නැත්නම් අන්න එතන නිවන් තත්ත්වයක් තියෙනවා කියන එක තමයි මතක් කරලා දෙන්න. ඒකම තමයි තවදුරටත් හොඳට පැහැදිලි වෙන්නේ මේ අර පාරායන වර්ගයේ සුත්තනිපාතේ පාරායන වර්ගයේ එන මේ සාකච්ඡාවේදී එතෙන්දී අර බාවාරී කියන බ්‍රාහ්මණ පඬිතුමාගේ ගෝලේ ඇවිල්ලා කප්ප කියලා මානවකේ එයා ඇවිල්ලා හරි ලස්සන ප්‍රශ්න කීපයක් අහනවා මජ්ජේ සරස්මින් තිත්තකං ඕගේ ජාතේ මහම්බයේ ජරා මච්චු පරේතානං දීපං පබ්බෝහි මාර්ස. එතකොට මේ බොහොම මේ කෙලෙස් සැඩ පහරෙන් මේ අසු වෙලා බොහොම විලක් නැද නතර වෙලා ඉන්න මේ විලක් මේ සද ගම් අතරට මේ ගහගෙන යන්න සත්ක ඉන්න මේ සත්වෙන්ට කොහොමද මේ ෂේම භූමියක් කොහොමද මේ දිවයිනක් ෂේම භූමියක් හොයාගන්න කියන ප්‍රශ්න තමයි යාමතු කරන්නේ. එතකොට ඒකට උත්තර දෙනවා බුදුරජාණන් වහන්සේ අකිංචනං අනාදානං ඒතං දීපං අනාතරං නිබ්බාන මිති සම්භූමි ජරා මච්චු පරිත්‍යං. එතකොට නිවන ගැන දීපෝ අපිට හම් වෙල බොහොම කෙටි අත දැක්වීමක් තමයි මෙතන තියෙන්නේ. කිංචනං අනාදානං. මේ කිංචන කියලා කියන්නේ කිසිවක්ම අයිති නැති. අනාදානං කියලා කියන්නේ කිසිවක්ම අල්ල ගත්තේ නැති. ඒතන් දීපං අනාපරං. මෙන්න මේක තමයි දිවයින. වෙනත් දෙයක් නෙමෙයි. අනාපරං කියලා වචනේ පාවා බුදුරජාණන් වහන්සේ වාචික කරලා මෙන්න මේකමයි දිවන. මේ වෙන දේවල් නැහැ. එච්චරයි. ඊට පස්සේ කිසිවක් අයිති නැති බවක්, කිසිවක් අල්ල ගත්තේ නැති බවක් කියන මෙන්න මේකම තමයි දිවයින. වෙන දෙයක් නෙමෙයි. නිබ්බාන මිති සම්පූර්ණ විභාණය මිති නම් වූ මේකට කියන නිවන කියලා පදයක්. එතකොට අර එදත් අපි කතා වුණා වගේ මතක් කරගත්තා වගේ මේ නිවන කියන්නේ අපි කතා කරන නිවනට දෙන පදයක්. දීප කියලා කියන්නේ මේ වගේ අර කෙලෙස් සැඩබහරවල් වලට හසු වෙන්නේ නැති තැනක් නැත්නම් දිවයිනක් කියලා කියන්නේ ඒක නිවනට දෙන තවත් පදයක්. සංහප්පය කියන්නේ නිවනට දෙන තවත් පදයක්. ඉතින් අසංකත කියන්නේ ඒක නිවනට දෙන තවත් පදයක්. එතකොට මේ නිවන් සත්‍යය හඳුන්වන්න නැත්නම් නිවන් සත්‍යය විස්තර කරන්න මේ වගේ පද රාශියක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට දැන් පසු කාලේදීනවා හැබැයි මේවා ඉතින් අර විස්තර කරන්න ගිහිල්ලා හැම දේශනාවක්ම බලබලා ඒවැය තියෙන ඔක්කොම තොරතුරු ඒක රාශී කරන්න ගිහිල්ලා මේවා තනිකරම තර්ක ඥාණයට හසු කරගන්න කිහිපයක් පැටලිච්ච ස්වභාවයක් තියෙනවා. මොකද එතකොට තමයි අර දැන් මේ විස්තර කරන්න යන මේ භාෂා ව්‍යවහාරය අනුව හිතලා විස්තර කරන්න යන්න ගිහිල්ලා ඒ පැටලෙච්ච හැටි තමයි දැන් ඊළඟට කටුගුරු සාන්නාංශය විස්තර කරන්න යන්නේ. මතක් වෙනවා දැන් යන්නේ.
සංකතේ එක පැත්තකට දමලා අසංකතේ අනිත් පැත්තට දමලා නිවන පිළිබඳ විග්‍රහවලට සමහර කෙනෙක් බහිනවා. සංකතය අනිත්‍යයි අසංකත දානු ධාතුනම් වූ නිබ්බාණී වචනේ හැටියට බලලා සංකතය අනිත්‍ය නම් අසංකතය නිත්‍ය වෙන්න ඕනේ. ඔය විදිහට හිතලා අසංකතය නිත්‍යයි කියන. එතකොට සංකතේ දුකයි. අසංකතේ සැප වෙන්න ඕනේ. ඊළඟට ඔය විදිහට කියාගෙන ගිහිල්ලා අසංකතය අනාත්මයි. එතකොට තමයි ඔන්න ටිකක් අමාරුවේ වැටෙන්නේ. අසංකතය ආත්මයි කියලා ඉහිල්ලා සංකතය උතුමනේ. එතකොට සංකතය දුකයි. අසංකතය සැප වෙන්න ඕනේ. ඊළඟට ওই විදිහට කියාගෙන ගිහිල්ලා සංකතය අනාත්මයි. එතකොට තමයි ඔන්න ටිකක් අමාරුවේ වැටෙන්නේ. අසංකතය ආත්මයි කියලා කියන්න වෙනවා. ඉතින් මෙතනදී සමහර විට නිවන වනාහි ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මයක් කියලා නිහඬ වෙන්න සිද්ධ වෙනවා. ඔයගේ தත්ත්වයකටපත් වෙන්නේ ඇත්ත වශයෙන්ම විහිදහස තියෙන්නේ පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැතිකම. ඒක නිසා අපිට යම් කිසි දෙයක් කියන්න සිද්ධ වෙනවා පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව. රසායන බෙහෙතක් ගන්න උනොත් පළමුවෙන්ම විරේචයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම නිර්වාණය පිළිබඳ ගැඹුරු සූත්‍ර දේශනාවලට ලං වෙන්න කලින් හුඟක් මගේ එලි කිරීම සිද්ධ වෙනවා. ඒ නිසා පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව අපි ඊළඟට යමක් කියන්න බලාපොරොත්තු වෙනවා.
ඉතින් මේ කීදීන් සාමාන්‍යයෙන් මතක් කරන්නේ අර පසු කාලීන භාෂා ව්‍යවහාරයන් ඔස්සේම මේක අත්දක්වන්න ගිහිල්ලා වෙච්ච වැඩලවිල්ල ගැන. එතකොට එක පැත්තකින් මේ සංස්කාර ස්වභාවයන්ගේ තියෙන සකස්ච්ච තත්ත්වය සංකත කියලා කියනවා. ඊළඟට ඒකෙන් තොර වෙච්ච තත්ත්වය අසංකත කියලා නිවන්ට උපපදයක් වශයෙන් විස්තර කරන්න යනවා. විස්තර කරනවා. එතකොට මේ සංකත කියන පදේ එක පැත්තකින් අසංකත කියන පදේ අනිත් පැත්තකින් කියලා මේ දේ විග්‍රහ කරන්න ගියාම සංසන්දනය කරන්න ගියාම වෙච්ච වැඩලවිල්ල තමයි සාමාන්‍යයෙන් පෙන්වන්නේ. එතකොට සංකතය නම් අනිත්‍ය ඒකට අසංකතය නිත්‍ය කියලා කලකන්න වෙයි. ඊළඟට සංකතය කියන එක දුකයි අසංකතය තමයි කියලා කියන්න වෙනවා. සංකතය කියන එක අපි අනාත්මයි කියලා කියනවා. එහෙනම් අසංකතය කියන එක ආත්මයි කියන්නේ. එතකොට ආත්මයි කියන එක සංකල්පය කිසි දෙයක් බුදුරජාණන් වහන්සේ පිළිගන්න දෙයක් නෙමෙයි. ඒත් අපිට මේ අසංකතය ආත්මයි කියලා කිසි දෙයක් කියන්න හැකියාවක් නැහැ. ඒ විදිහට මේ සමානනේ සමාන පද විරුද්ධ පද විදිහට මේක අත්දක්වන්න විහාම භාෂාවට අනුව. එතකොට මේ පැහැදෙන ගතියක් තමයි කියන්නේ. ඊට පස්සේ දැන් අරුණ සාන්දාසේ මතු කරන මේ වගේ ප්‍රශ්න මතු වෙන්නේ අපි හරියටම මේ නිවන් දකින්න මාර්ගයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු මේ පටිච්චසමුප්පාදය ගැන හොඳ වැටහීමක් අපිට නැති නිසාය. ඒ නිසා මේ නිවන ගැන දේශනා මාලාව ඉදිරිපත් කරන්න යද්දී ඉස්සෙල්ලම මට පටිච්චසමුප්පාදය ගැන යමක් විස්තර කරන්න සිද්ධ වෙනවා කියලා අරුණ සාන්දාසේ අදහස් කළා. දැන් අපිට පටිච්චසමුප්පාදය ගැන විග්‍රහයක් කරන්න පටන් ගන්න.
නැදුම් සංගීයේ අරිය පරිවේසන සූත්‍රයේ දැක්වෙන හැටියට බුදු පියාණන් වහන්සේ සම්බෝධිය ලබා ගත්තට පස්සේ කලමුවෙන් වාගේ මේ ධර්ම ගම්භීරතාව ගැන කල්පනා කරලා බලලා ධර්මයේ දේශනා කිරීමට අල්පෝත්සාහී වුණා. එතෙන්දී කාරණා දෙකක් යම් වෙලෙදි බුදු පියාණන් වහන්සේට පෙනී ගියා. බුද්ධ සම්ිදං ථානං යදිදං ඉදප්පච්චේතා පටිච්ච සම්පාය. එක්තන පටිච්ච සමුප්පාදෝ එකතන එක් කාරණාවක් කාරණයක් තමයි ඉදපච්චේදා කියලා කියන පටිච්චසමුප්පාදය. සුද්ධසං දෙකීම තේරුම් ගැනීම ඉතාමත් අපහසුයි. දෙවෙනි කාරණය ඉදම්පි කෝඨානම් සුද්ධසං යදිදා සබ්බ සංඛාර සම්බෝ සම්බෝ පදිපදි සම්බෝ සංඛප්පයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මෙන්න මෙතන මේ කාරණය දැකීම අපහසුයි තේරුම් ගැනීම අපහසුයි. කොහොමද? සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාරයන්ගේ සමණය කිරීම. සම්බෝපදී කටි නිස්සග්ගෝ සියලු උපදීන් අතහැරීම. සංඝප්පයෝ දුෂ්ණෝෂය කිරීම. විරාමී නිරෝධී නිබ්බාණය කියන නිබ්බාණ කියන මෙන්න මේ නිර්වාණ තත්ත්වයත් දැකීම අපහසුයි. ඉතින් අපිට මෙතනින් එනවා පටිච්ච සමුප්පාදයේ හැඳින්වීමට යම් වචනයක් යොදනවා නම් ඒකටම ගංගල හැකි වචනයක් යොදනවා නම් ඒකට ඉතාමත්ම ගැළපෙන වචනයක් තමයි ඉදප්පච්චේතාව. බුදු පියාණන් වහන්සේ එතන ඉදප්පච්චේතාව කියලා හඳුන්වලා තියෙනවා. අත්ව වශයෙන් මේ පටිච්චසමුප්පාද ධර්මයේ මූල ධර්මයේ මූල න්‍යාය ආර්ය න්‍යාය තමයි මේ ඉදප්පච්චේතාව. මේක මොකද්ද කියලා තේරුම් ගන්න අපි ඊළඟට පටිච්චසමුප්පාදය ගැන විමසලා බලමු.
හරි. දැන් පටිච්චසමුප්පාදය කියන සම්පූර්ණ ගැඹුරු කාමයක් තමයි ඊට පස්සේ ස්වාමීන් වහන්සේ විස්තර කරන්න යන්නේ. එතකොට මේ බුදුරජාන් වහන්සේ තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ අර ලෝකයේ දිහා එන්නේ ලොකු විමසීමක් කරන්න නැතුව තමන්ම වැඩපු තමන් ත්‍ත්වෙච්ච පත්තේ තමන් අවබෝධ කරගන්න ධහම ගැන විමසලා බලනකොට තමන් අහසට වැටෙනවා මේක ලේසියෙන් කෙනෙකුට අවබෝධ කරගන්න බැහැ. මේ ධර්මයේ තියෙන ප්‍රධාන කාරණා දෙකක් මේ සියෙන් කෙනෙකුට අවබෝධ කරගන්න බැරි බව බුදුරජාණන් වහන්සේට වැටහිලා තියෙනවා. ඒකෝට මේ කර්යෝසහනස මතක් කරලා දෙනවා. ඒකේ පළවෙනි අවස්ථාව තමයි පටිසම්පාද. ඉදප්පච්චේතා කියන නමින් හඳුන්වන මේ පටිසම්පාදය. අනිත් එක තමයි මේ නිවන කියන මේ නිර්වාණ தත්ත්වය. මේ කාරණා දෙක මේ දේශයෙන් කෙනෙකුට විස්තර කළා පැහැදිලි කළා දෙන්න අමාරුයි. මොකද අර කෙලෙස් වලින් වැහිලා ඉන්න ලෝකයේ තුල කෙලෙස් බරිත අපේ සිත් තුනේ නිවන් කරුණ දෙකක් සූක්ෂම කරුණ දෙකක් වටහා ගන්න අමාරු බව තමයි බුදුරජාන් වහන්සේ තේරුම් අරගෙන තියෙන්නේ. ඒ දෙයින් පසුව අර බ්‍රහ්මයේගේ හිම ආරාධනාවෙන් උතොර බුදුරජාන් වහන්සේ නැවතත් ලෝකේ දිහා බලලා මේ කරුණ තේරුම් ගන්න පුළුවන් එක්තරා අන්දමකින් කෙලෙස් අඩු ප්‍රඥාවෙන් වැඩි සත්‍යයෙන් ඉන්නවා කියලා තේරුම් අරගෙන අන්න ධාතක බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ධර්ම දේශනා කිරීම සඳහා පටන් ගන්නවා. ඊට පස්සේ උගල දැන් පටිසෝපාදය ගැන තමයි දැන් අපිට ඉස්සරහට ඉගෙන ගන්න තියෙන්නේ. අපිට ඉස්සරහට යන්නත් පුළුවන් ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡාවට ගන්නත් පුළුවන්. දැන් අපි පටිසෝපාදය දැන් ඉස්සර ගෙන යන කොටසේ ඉඳලා දැන්
බොහෝ තැන්වල මේ අසවල් සූත්‍රය කියලා කියන්නේ නැති තරමට බහුධාතික ආදී සූත්‍රවල බහුධාතුක ආදී සූත්‍රවල සුදාන පාළියේ ආදී අටිච්ච සම්පාදයේ දක්වන ආකාරයේ මෙන්න මේ විදියට. ඉති ඉමස්මින් සති ඉදං හෝති. ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං නෝති. ඉමස් නිරෝධා ඉදං නිරුද්ධති. එනිසා අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදන වේදනා පත්‍ය සංඛා සංඛා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් පායාස සම්බවං ඒව මේ දස කේවලස් දුක්ඛ කන්ද සමුදය හෝති අවිද්‍යාත්‍යේව අසේත විරාග නිරෝධෝ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධ විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා සංඛා නිරෝධෝ සංඛා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් පායාස නිරුද්ධාන්ති යෝනි තසිතියවලස් දුක්ඛ කන්දස නිරෝධෝ භූති. මේ විදියටයි දැක්කෙන්නේ. දැන් මෙතන හිමස්මින් සති ඉදම් හෝති කියලා කියුවේ අපි සිංහලට නෑගුවොත් මේක එක්තරා මූල සිද්ධාන්තයක් වගේ තියෙනවා. හිමස්මින් සති ඉදම් හෝති. මේ ඇතිකල්ති මේවි. හිමස් උප්පාදා ඉදම් උප්පජ්ජති. මේ හටගැනීම මේ හටගන්නේ. හිමස්මින් අසති ඉදම් නෝති. මේ නැතිකල්හි මේ නැත. හිමස් නිරෝධා ඉදම් නිරුද්ධති. මේ නිරුද්ධ වීන්නේ මේ නිරුද්ධ වෙන්නේ. එතන හරියට අර වීජගන්තමය සිද්ධාන්තයක් වගේ අර දක්වලා තියෙනවා. නමුත් ඊළඟට කියනවා අභිදම් නම් යද්දම් කියන එකෙන් හැඟෙනවා මුලින් දැක්වූයේ සිද්ධාන්තය ඊළඟට දැක්වෙන නිදර්ශනයයි කියන නිදර්ශනයයි කියනවා. මේ නිදර්ශනය තමයි අර විද්‍යාපත්‍ය සංඛාරා ආදී මේ භාග සංගය අංග 12. මේ අංග 12න් එහෙම දැක්වුවොත් මොකද ඇත්ත වශයෙන්ම මෙතන සිද්ධාන්තයේ වැදගත්කම තමයි අර හිමස්න සතිය ආදී අශී මුලින් දැක්වේ පදහකි. මේ බව කොකක් පැහැදිලිවන තරක් කියන සංගීතංගේ ඉදා සංගීතංගේ නිදාන වගේ. බුද්ධයන් වහන්සේම ප්‍රශ්නය නගලා පිළිතුරු දෙනවා. පටිච්ච සමුප්පාදං ච භෝධිකේ දේස්සාමි පටිච්ච සමුප්පන්නේ ච ධම්මේ. මහණෙනි මම උඹලාට පටිච්ච සමුප්පාදය දේශනා කරනවා. පටිච්ච සමුප්පන්න ධර්මයෙන් දේශනා කරනවා කියලා. ඔය විදිහට පටන් ගින මෙතන වෙනසක් වෙනුම් කරනවා පටිච්ච සමුප්පාදය පටිච්ච සම්පන්නේ. පටිච්ච සමුප්පන්න ධර්මයන් අතර ඒ කියන්නේ පටිච්චසමුප්පාදයන්ව හදගත ධර්ම කියන එකයි. එතකොට පටිච්චසමුප්පාදයේ තෝරන්න මේ 12න් අපි කලෙවරේ කියන අංග දෙකක් ඉදිරියට ගන්නවා. ජාති පත්‍ය භික්ඛවේ ජරා මරණ. උපාදාවත තථාගතාන අනුපාදාවත තථාගතාන හිතාවසා භාදු ධම්මදි. ධම්මච්චිතා ධම්මනියාවත ඉදප්පච්චිතා. ඒක තව දිගට යනවා. අපට ඕන කරන දේ ජාති පත්‍ය භික්ඛවේ ජරා මරණ. ආන්නේ ජරා මරණේ ජාති පත්‍ය කරගත් දෙය. ජාති පත්‍ය කරගත් දෙය ජරා මරණේ. උපාදාවත භාගතාන අනුපාදාවත භාගතාන. සාමකයන් වහන්සේලාගේ 15 වීම. ඌයේ වූ වේවා, නෝයේ වූ වේවා, චිතාවස භාගය. මේ ධර්ම ධාතුව, මේ ධර්ම ස්වභාවය, මේ අන්දමින්ම පවතිනවා. ධම්මච්චිතා. ධර්ම සිටිය කියලා කියන දක්වන ධම්ම නියමතාව. ඉදපච්චේත. ඉදපච්චේතාව කියන ධර්මතාව. එතකොට මේ අංග දෙකක්ම ලැබුණත් ඇති අර සිද්ධාන්තයේ තේරුම් ගන්න. මේ කාරණ අටුවාදී හිමි විතරක් සැලකිලිමට ගත්තේ නැති බව පෙන්වෙනවා. මේසපච්චා ඉදපච්චේතා ආදී තේරුම් ගන්න. ඒ කියන්නේ මේක සාමූහික ආර්ථිකින් තේරුම් ගන්නවා. නමුත් මේක අංග දෙකකින් වුණත් තේරුම් ගන්න පුළුවන් නිසා තමයි අර පටිච්ච සමුප්පාදයේ අංග දෙකට පස්සේ විද්‍යාල මහසේ වදාරන්නේ මේකයි පටිච්ච සමුප්පාදය කියන්නේ. ඊළඟට ප්‍රකාශ කරනවා කතමියෝගිකේ පටිච්ච සමුප්පන්නා ධම්මං කියන. ඒක දිකින් දක්වන්නේ ජරා මරණ විග්‍රහය අනිත්‍ය සංකත පටිච්ච සමුප්පන්න කය ධම්ම විරාග ධම්ම නිරෝධ ධම්ම. මහණනි ජරා මරණය මේ අඟ තියෙන වික්ඛංගයක් අරගෙන ප්‍රකාශ කරනවා. ජරා මරණ කියන එක නිත්‍ය දෙයක් සංකතක් සකස් කරන දෙයක් පටිච්ච සමුප්පන්න. ඒසු ප්‍රත්‍යයන්ගේ උපන්නා වූ දෙයක් කය ධම්ම වය ධම්ම විරාග ධම්ම නිරෝධ ධම්ම. ඒ ජරාමරණේ ශේධීමේ ස්වභාවය ඇති දෙයක්. ගෙවී යාමේ ස්වභාවය ඇති දෙයක්. විරාග ධම්ම සාමාන්‍ය අදහස නොයන කියන එකයි. සමහර සූත්‍රවල ඉදලා තියෙනවා අවිද්‍යා විරාග, පීතිය විරාග ආදී වශයෙන්. ප්‍රධාන අර්ථයට වඩා එතනදී ගන්න තියෙන්නේ සායම කුසලියාම වගේ. පාටක් කුසලියාම වගේ ඇද්ද. මේ විදිහට ගන්න පුළුවන්. කොහොම නමුත් අපි හිතමු ජරාමරණේ පාට නැතිලනවා වගේ. විරාග ධම්ම, නිරෝධ ධම්ම. මේ ජරාමරණේ නිරුද්ධ වීමේ ස්වභාවය ඇති දෙයක්. ආය ධම්ම, විරාග ධම්ම, නිරෝධ ධම්ම. ඔය විදිහට එකාංගයක් ගැන දක්වනවා. ඊළඟට ජාති පිළිබඳව ඒ විදිහට දක්වනවා. ඒ විදිහට කියනවා. ජාතියත් ඒ විදිහමයි. අර කියපු ලක්ෂණ වලින් යුක්තයි. ඔය විදිහට අවිද්‍යාව දක්වාම ඒක එකක් අංගයක් පටිච්චසමුප්පන්න වශයෙන් බුදුපියාණන් වහන්සේ දක්වනවා. එතකොට මේ එක එක අංගයක් නම් මෙතන පටිච්චසමුප්පන්න වශයෙන් දැක්වීම මේ ගැන ටිකක් කල්පනාකාරී විදිහට තිබෙනවා. මේ ටිකක් අමුත්තක් වෙනවා. මෙතන මේ ජරා මරණය මේක අනිත්‍ය කියලා ප්‍රකාශ කළේ මක් නිසාද?
සංකාදේ ගැන සම්මානසි විස්තර කරන්නේ එතකොට මේ සම්පතනිකායේ නිදාන සම්පතේන සූත්‍රයක් ගන්නවා. එතෙන්දී පරිසෝපන්න ධර්මයනුත් පරිසෝපාදය ගැන හොඳට වෙන් කළා බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. දැන් අපි ඇත්තටම සමානාට පරිසෝපාදේ මොකද්ද කියලා අහුවොත් හුඟක් වෙලාට දැන් කෙනෙක් උර වෙලා තියෙන්නේ අර අවිද්‍යාපත්‍ය සංඛාරා ආදී වශයෙන් වෙන ඒ මේ අංග 12 වස්සංගේ ඉදිරිපත් කරනවා. නමුත් දැන් මෙතනදී අටකුරුණ සාරාංශය බොහොම පැහැදිලිව අපිට ගන්නවා. මේ ඒවැ වෙන මේ ඇත්තටම එකිනෙකට අත්‍ය අනුව හැසිරෙන නැත්නම් එකිනෙකක් අනුව ගැළපීලා තියෙන එකිනෙකක් නිසා පවතින මේ අංග. අතුව මේ පරිසම්පාදයේ කියන එක ඇත්තම මේ අත්‍යක් වශයෙන් විස්තර කරනවා නම් එතනදී අපි ඉදිරිපත් කරන්න වෙන්නේ මේ විදප්පච්චේතාව. එහෙමත් නැත්නම් මේ පරිසම්පාද න්‍යාය. එතෙන් තමයි මුල් තැනක් දෙන්න තියෙන්නේ. නමුත් කෙසේ හෝ මේ න්‍යාය අපිට අමතක වෙලා අපි අර අංගවල ඉරවිච්ච සභාවයක් නැත්නම් අංග ඉස්සරහට ගත්ත සභාවයක් තියෙනවා. නමුත් අරුණ සන්නාදේ හොඳට පැහැදිලිව අපිට ගන්නනවා මෙතෙන්දී මේ අංග ඉදිරිපත් කරන්න කලින් බුදුරජාණන් වහන්සේ මේ පටිසෝපාදේ පටිසෝපන්න ධම්ම නැත්නම් පටිසෝපාදේ අනුව හැදිරෙන ධර්මතාවය. මොනවාද කියලා ඔන්න දෙක වෙන් වෙන්න පැහැදිලිව විස්තර කරපු සූත්‍රයක් තමයි මේ ඉස්සරහට අරගෙන තියෙන්නේ. එතෙන්දී එතකොට මේ පටිසෝපාදේ කියන එකට ස්වාමීන් වහන්සේ මතක කරලා දෙනවා. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං උප්පංජති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරෝධති කියලා මේ විදිහට පටිසෝපාද න්‍යාය බුදුරජාණන් වහන්සේ පැහැදිලි ඉදිරිපත් කළා තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති මේ ඇති කලෙහි මෙය වේ. ඉමස්සුප්පාදා ඉදං උප්පංජති මේ හට ගැනීමෙන් මේ හටගනි. ඉමස්මින් අසති ඉදං නහෝති මේ නැති කලෙහි මෙය නැත. ඉමස්ස නිරෝධා ඉදං නිරෝධති මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වේ. මේ විදිහට තමයි දොර පරිසෝපාද න්‍යාය. දොර මේ පරිසෝපාද න්‍යායට ඊට පස්සේ අපිට හම් වෙන අර අංග 12 ඇතුළත් කරන්න පුළුවන්. ඒවා තමයි නිකන් නිදර්ශන. නැත්තම් මේ මේ උදාහරණ. දොර මේ උදාහරණ වෙනමයි මේ න්‍යාය වෙනමයි කියලා අපි පැහැදිලිව අවබෝධ කරගත යුතුයි. දැන් එතකොට මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අර න්‍යාය හොඳින් ඉදිරිපත් කළා. දැන් මේ පරිසෝපාද ධර්ම ඉදිරිපත් කරන්න යද්දී එතෙන්දී ඔන්න තෝරන්නේ අග කෙලවරේ ඉඳන් අග තියෙන අංග දෙකක් තමයි ඉදිරියට ගන්නෙ. අංගයක් තමයි ඉදිරියට ගන්න මේ ජරා මරණ කියන ධර්මය. ජරා මරණ කියන එක ඉස්සරහට අරගෙන බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ජරා මරණ කියන එක අනිත්‍ය දෙයක්, සංකත දෙයක්, පටිසෝපන්න දෙයක්,
මේ කය ධම්මං, වය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං. ඒකට මේ විදිහට අර ඒ එක එකක් පටිච්චසමුප්පන්න ධර්මවල තියෙන ලක්ෂණ. නැත්නම් මේ පටිච්චසමුප්පන්න ධර්මවලට උරුම වෙච්ච ලක්ෂණ ටික ඔන්න බුදුරජාන් වහන්සේ එක එකක් අරගෙන විස්තර කරලා දෙනවා. එතකොට මෙතෙන්දී අපි කෙලින්ම භාෂාවට අනුව හිතන්න ගියොත් පැටලෙන ගතියක් තියෙනවා. මොකද මේ ජරා මරණය කියන එක කොහොමද මැරෙන්නේ? ජරා මරණය කොහොමද නිරුද්ධ වෙන්නේ? නැත්තම් ඒක කොහොමද විරාජනය වෙන්නේ කියලා අපිට හිතන්න ගියොත් භාෂාවට අනුවම නිකන් පැටලෙන ගතියක් තියෙනවා. ඒකමයි මේ කටුකුරුන් සාන්නාංශයේ ඉදිරිපත් කරන්නේ. මේක මේ ජරා මරණය අනිත්‍යයි කියලා කියන්න ගියාම අපිට නිකන් හරි නොගැලපෙන ස්වභාවයක් දැනෙනවා. ඒ වගේමයි ජාතිය කියන එකත් ඇති වෙනවා කියලා කියන්න ගියාම ඔන්න හිතන්නේ නොගැලපෙන බවක් පේනවා. නමුත් මේක අපි හරියට න්‍යාය හොඳින් තේරුම් ගත්තා නම් මේ පරිසෝපාද න්‍යාය හොඳින් තේරුණා නම් අන්න මේ පැටලැවිල්ල වෙන්නේ නැති බව දැන් ස්වාමීන් වහන්සේ ඉදිරියට මතක් කරනවා. එතකොට මේ ධර්මතාවය අනුව වැඩ කරන ඇති. දැන් මේ ඉදිරිපත් කරපු අංග 12 මේ පරිසෝපාදයේ කියන න්‍යායට අනුව වැඩ කිරීම නැත්නම් ක්‍රියාත්මක වීම බුදුරජාන් වහන්සේ කෙනෙක් හිටියත් නැකත් සිද්ධ වෙනවා. ඒක මේ ලෝකයේ තියෙන ධර්මතාවය. ඒකයි මේ තවත් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ උපාදාව තථාගතයන් අනුපාදාව තථාගතයන් තථාගතයන් වහන්සේලාගේ පහළ වීම ඌයේ හෝ වේවා නුයේ හෝ වේවා පිතාව සාධාතු ඒ ධර්ම ධාතුව ඒ ධර්ම ස්වභාවය ඒ අඳමින්ම පවතිනවා ධම්මට්ඨිතතා ධම්මස්ථිතිය කියලා දක්වන ධම්ම නියාමතාවය ඉදප්පච්චේතාව මේ ඉදප්පච්චේතාව කියන ධර්මතාව මේ අංග දෙකකින් උනත් මේක විස්තර කරලා දෙන්න පුළුවන් මේ යුරෝන් අතර තියෙන මේ ප්‍රත්‍ය සම්බන්ධය. ඒකට මේක මේ බුදු කෙනෙක් පහළ වුණා නැහැ කියලා නෙමෙයි මේක මේ ලෝකේ කවදාවත් පවතින ධර්මතාවයක්. සංකත ධර්මයන්ගේ නැත්නම් මේ පරිසෝපන ධර්මයන් අතර තියෙන මේ ධර්මතාවයේ කවදාවත් ලෝකේ පවතින දෙයක්. ඒක මේවා තමයි ඊට පස්සේ තවදුරටත් ස්වාමීන් වහන්සේ විස්තර කරන්න යන්නේ. මම හිතන්නේ අපි අදට මෙතනින් නතර කරමු. ඊට පස්සේ දැන් පරිසෝපාදය ගැන බොහොම ගැඹුරු විස්තරයක් ස්වාමීන් වහන්සේ විගඩ කරගෙන යනවා අපි ඒ සම්බන්ධයෙන් ඊළඟ මේ දවසේදී කතා කරගමු. ඉතින් සියලු දෙනාටම අද මේ රැස් කරගත්ත අවුසලයේ උතුම් නිවන් සුව පිණිසම හේතු වේවා. ඒ වගේම දැන් මාස 3කට ටිකක් වැඩි කාලයකට කලින් කටුකුරුන්ගේ ස්වාමීන් වහන්සේ මේ අපවත් වුණා. එතකොට උන්වහන්සේ යම් තැනක හෝ සිට මේ කුසල් දැකලා සතුට වෙනවා නම් උන්වහන්සේට අපි මේ පින් අනුමෝදන් කරමු. ඒ වගේමයි අපේ සමින් මේ පල්ලෝගේ යම් ඥාති මිත්‍රාදීන් මේ පින් බලාපොරොත්තු වෙනවා නම් යම් දෙවියෝ මේ පින් බලාපොරොත්තු වෙනවා නම් යම් අසරණ සත්ත්ව පිරිස මේ පින් බලාපොරොත්තු වෙනවා නම් අද අපි මේ ධර්ම සාකච්ඡාවට නිතරම රැස් කරගත්තා වූ ඒ කුසල් ඒ සියලු දෙනාම අනුමෝදන් වත්තා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපි එත්තාවතාච ආදී ගාථා සජ්ජහනා කරලා පින් අනුමෝදන් කරමු. එත්තාවතාච